You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
හොඳයි සිකුරාද දවසේ අපේ ගෙවිගෙනන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවේ තිස්සා බලන සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබෝන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා.
අයිබෝන් මදුර, සුබ උදෑසනක්.
හොඳයි රංගන, අපි මුලින්ම අවධානය යොමු කරමු පෙරේදා දිනේදී ආරම්භ වෙච්ච ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය පිළිබඳව. මේ වන විට දෙවන දිනයත් නිමාවට පත් වෙලා හමාරයි. මේ තරගයේ තීරණයක් සහිතව මේ තරගයේ නිමාවන ආකාරයක් අපිට මේ වන විට පෙනී යනවා. අපි කතාබහ කරමු මේ වන විට දෙපිලේ දක්ෂතා සහ තරගය කොයි දිශාවටද දිශානගත වෙලා තියෙන්නේ කියලා මේ වන විට.
අදට ඔබ සඳහන් කළ ආකාරයටම සාමාන්‍යයෙන් ගාලු තන තීරුවේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයක් තීරණයක් සහිතව අවසන් වීමේ සම්භාවිතාව 70%කට වැඩි. ඒ අනුව මෙම තරගයත් දෙවන දිනේ නිමාවට පත්වන විටම අපට සඳහන් කරන්නට පුළුවන් නියත වශයෙන්ම වර්ෂාවෙන් දැඩි බාධාවක් ඇති නොවුණහොත් තීරණයක් සහිතව අවසන් වීමේ ඉඩක් තමයි තිබෙන්නේ. දෙවන දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට කඩුලු 7ක් ගැවි ලකුණු 227ක් ලබාගෙන සිටියා. තවත් ලකුණු 22ක් ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා පිටුපසින් තමයි සිටින්නේ. ඉරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් සහ සුරංග ලක්මාල් ලකුණු 28ක් ලබා නොදැවී මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් ලබා ගත්තා. ඇන්ජලෝ මැතිස් ලකුණු 50ක් ලබා ගත්තා. දක්ෂ පන්දු යැවීමක නිරත වුණා පුහුණු තරගයේදී. වගේම අජාස් පටේල් කඩුලු 5ක් බිඳෙලීමට සමත් වුණා ලකුණු 76කට. ඔහු තමයි ශ්‍රී ලංකා ඉනිමට තර්ජනයක් ගෙන දුන්නේ. එක් අවස්ථාවක ශ්‍රී ලංකාව කඩුලු 3ක් බිඳ වැටි ලකුණු 143ක් ලබා ඉතාමත්ම සාවර මට්ටමක සිටියා. නමුත් වගකීම් විරහිත පිටිහරමය නිසාවෙන් ශ්‍රී ලංකාව එක් අවස්ථාවක කඩුලු 7ක් බිඳ වැටි සිටියා ලකුණු 161කට. ඒ අවස්ථාවේදී තමයි නිරෝෂන් දික්වැල්ල සමගින් සුරංග ලක්මාල් එක් වුණේ 8 කඩුල්ලට. මේ වන විට ලකුණු 66ක සමදතාවක් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගී තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ඉනිම මේ වන විට යම් ආකාරයකින් ගොඩනැගීමට සමත් වී තිබෙන්නේ. ලහිරු තිරිමාන පිළිබඳව බොහෝ දෙනෙකු කතා බහ කරනවා. ඔහු කණ්ඩායමට එක්වීමට හේතුව හැම විටම දන්නේ තේරීම් කමිටුව පමණයි. ඔහු තමයි මේ වගකීම් විරහිත පිටිහරමේ ආරම්භ කරමින් ප්‍රථමයෙන් දැවී ගියේ. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 24 තුළ එක් අර්ධශතකයක් පමණයි ලබාගෙන තිබෙන්නේ. ඉනිම 65ක් තුළ ඔහුගේ සාමාන්‍ය වන්නේ ලකුණු 22.67ක්. ඒ අනුව අමතක කරන්නට එපා, ඔහු නිසාවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවිශ්ව ප්‍රනාන්දුට හිමිවීමට තිබූ අවස්ථාව පවා එක් අවස්ථාවක ගිලිහී යාමට ඉඩ තිබුණා. අවසන් මොහොතේ අවිශ්වට අවස්ථාවක් නොලැබෙන්නට. ඒ වගේම දැන් ටෙස්ට් ක්‍රිකට් පිටියේදී සදීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාත්, ඕෂධ ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් ඉතාමත් ඉහළ දක්ෂතා දක්වමින් සිටින අවස්ථාවක ඔවුන්ට කණ්ඩායමට එක්වීමට හැකියාව නොලැබී තිබෙන්නේ මේ ලහිරු තිරිමාන් නිසාවෙන්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුව සහ කළමනාකාරීත්වය ඉතාමත්ම ඉක්මනින් තීන්දුවක් ගත යුතුමයි. ඔහුගේ පිතිකරණ තාක්ෂණයේ වරද තවමත් මේ තේරීම් කමිටුවට හෝ පිතිකරණ පුහුණුකරුවාට නොතේරෙනවා නම් මේ සම්බන්ධයෙන් කතා කිරීම තවදුරටත් තේරුමක් නැති බව තමයි මදුර මාගේ අදහස බවට පත් වී තිබෙන්නේ. මේ අතර නවසීලන්ත කණ්ඩායම තමන්ගේ මිනීමට ලබා ගත්තේ ලකුණු 249ක් පමණයි. රොස් ටේලර් පමණක් ලකුණු 86ක් ලබා ගත්තා. ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. අකිල ධනංජය කඩුලු 5ක් බිඳ හෙළුවා. ඒ වගේම සුරංග ලක්මාල් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා. අකිල ධනංජය තමන්ගේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව නැවතත් ජාත්‍යන්තර පිටියේදී දස්කම් අතරට පැමිණි ප්‍රථම අවස්ථාව තමයි මේ අවස්ථාව. ඔහුට යම් ආකාරකින් තර්ජනයක් වී තිබුණා පසුගිය කාල සීමාවේදී සුපුරුදු රිද්මයට එළඹීමට. නමුත් ඔහු සඳහන් කරන ආකාරයට තරගයෙන් පසුව සඳහන් කර සිටියා මාධ්‍ය හමුවේ මේ වන විට තමන් ඉතාමත්ම හොඳින් නව ඉරියව්ව යටතේ පන්දු යවමින් සිටින බව, ඒ සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වන බවත් ඔහු සඳහන් කර සිටියා. මේ අතර සඳහන් කරන්නට ඕනේ මේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ තරගාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලිය සමගාමීවයි. මෙම කණ්ඩායම් දෙක සහභාගී වන පළමු තරගය තමයි මේ තරගය. මෙහිදී නවසීලන්තයේ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිඩකීන් තමන්ගේ ජර්සියේ ක්‍රිඩකයාගේ නම සහ ක්‍රිඩක අංකය සහිතවයි තරගාවලියට එක්වන්නේ. ප්‍රථම වතාවට තමයි ටෙස්ට් ක්‍රිකට් තරගයක මේ තත්ත්වය අපට දක්නට ලැබෙන්නේ. ඒ වගේම මේ තරගාවලියට සමගාමීව ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අලුබඳුන තරංගාවලියේ දෙවන තරගයක් පැවැත්වෙනවා. ඒ පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියට සමගාමීවයි. ඒ අනුව මදුර මේ තරගයේ තුන්වන දිනය තමයි අද දිනේදී පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් ගාලු ටෙස්ට් ක්‍රිකට් තරගයක තීරණාත්මක දිනය තමයි තුන්වන දිනය කියන්නේ. ඊයේ දිනේදී දෙපිලේම කඩුරු 12ක් විදවැටුණා. මේ තනතිරුව මේ වන විට ඉතාමත්ම හොඳින් දඟ කැවෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ අනුව තීරණයක් සහිතව අනිවාර්යෙන්ම මේ තරගයේ නිමාවට පත්වීමේ ඉඩක් තමයි තිබෙන්නේ. සාමාන්‍යයෙන් ගාලු තනතිරුවේ සිව්වන ඉනිමේ ලකුණු සාමාන්‍ය දැක්වෙන්නේ 190ක් ලෙස. ඒ අනුව ශ්‍රී ලංකාවට මේ ප්‍රථම ඉනිම ඉතාමත්ම තීරණාත්මකයි. නව ශ්‍රීලන්තයට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුමයි. නැතිනම් සිව්වන ඉනිමේදී හඹා යාමට සිදුවන ලකුණු සංඛ්‍යාව මේ තරගයේදී ලෙහෙසි පහසු කාරණාවක් වන්නේ නැහැ. ඒ සඳහා තීරණාත්මක සාධකයේ බවට පත්වන්නේ මේ අටවන කඩුල්ලේ සම්බන්ධතාවයි. මම හිතන්නේ නිරෝෂන් දික්වැල්ලට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හොඳම අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. තීරණාත්මක ඉනිමක් ගොඩ නැගීමේ හැකියාව ඔහුට තිබෙනවා. ඒ වගේම තමයි මේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල්ට පවා මේ අවසන් 11 දෙනා අතරට පැමිණීමට නොහැකි තරම් ඉතාමත්ම ප්‍රබල පිටිකරන ලයිස්තුවක් නම් ශ්‍රී ලංකාව සතුවන්නේ ඔවුන් ඒ ඔප්පු කර පෙන්විය යුතුයි. ඒ අනුව මේ තරගයේදී මේ තුන්වන දිනය ඉතාමත්ම තීරණාත්මකයි. එම තුන්වන දිනේ දිවා ආහාරයට ප්‍රථම කාල සීමාව තමයි මේ තරගයේ ජය පරාජය දෙපිලටම තීරණය වන ඉතාමත්ම තීරණාත්මක කාල සීමාව බව සඳහන් කරන්නට ඕනේ මදුර.
හොඳයි, අපි ඊළඟට කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව, ඒ අර්බුදය සම්බන්ධයෙන් මේ වෙන විට වාර්තා වන අලුත්ම තත්ත්වය අපි දැනගන්නට කැමති රංගන.
තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කර නැහැ. නව ශ්‍රීලන්ත තරගාවලියේදී රොමේෂ් රත්නායක තමයි වැඩ බලන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා මේ නව ශ්‍රීලන්ත තරගාවලිය අවසන් වීමෙන් පසුව ඊළඟට පැවැත්වෙන පාකිස්තානු තරගාවලියට පෙර ස්ථිර පුහුණුකරුවෙකු පත් කරන බව ඒ ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සති දෙකක කාලයක් ලබා දී තිබුණා. ඔහුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. නමුත් මේ වෙනසෙ ඔහුගෙන් පිළිතුරු ලැබී නැහැ. නමුත් අපට වාර්තා වන ආකාරයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කර තිබෙනවා ඔහු සමගින් තවත් වසර දෙකක කාලයක් කටයුතු කිරීමට. ඒ වගේම චන්දික හතුරුසිංහ මහතා වගේම ග්‍රැහම් ෆෝඩ්, පෝල් පාබ්‍රේ සමගින් රසල් ඩොමින්ගෝ යන පුහුණුකරුවන් සමගත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙනවා. බොහෝ විට එම අවස්ථාව චන්දික හතුරුසිංහට හිමිවීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ටොම් මෝඩි, මිකි ආතර්, පෝල් ෆාබ්‍රේස් වගේම ග්‍රැහම් ෆෝඩ් වෙත අවධානය යොමු කර තිබෙනවා. මේ පිරිස අතරෙන් එක් පුද්ගලයෙකු තෝරා ගැනීමට ඉඩ තිබෙන බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. විශේෂයෙන්ම මදුර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන වසරේදී පැවැත්වෙනවා ඔස්ට්‍රේලියාවේදී. ඒ වගේම ඔස්ට්‍රේලියාවේදී මේ ඔක්තෝබර් මාසේ 27, 30 සහ නොවැම්බර් මාසේ පළවෙනිදා 2020 තරග තුනකින් සමන්විත තරගාවලියකට ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතයි. මෙම තරගාවලිය ඉතාමත්ම වැදගත් ශ්‍රී ලංකාවට. මක්නිසාද යත් මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියකටත් මුහුණ දීමට නියමිතයි. එනුව මේ සියල්ලට ප්‍රථම ස්ථිර ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කර ගැනීම තමයි ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත්ම කාරණාව බවට පත්වන්නේ. ඒ අතරතුර අපට වාර්තා වෙනවා ඉන්දියාවේ මේ වන විට ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා නම් 6ක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතර මහේල ජයවර්ධනගේ නම නැහැ. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ මයික් හේසන්, ටොම් මූඩි, රොබින් සිංහ, ලාල්චන් රාජ්පුත්, ෆිල් සිමන් සමගින් අපි ශාස්ත්‍රී බවයි අපට වාර්තා වන්නේ. බොහෝ විට නැවත වතාවක් ඉදිරි වසර දෙකක කාලයක් රවි ශාස්ත්‍රීට හිමිවීමට නියමිත බව තමයි මේ වන විට වාර්තා වන්නේ. ඒ වගේම මදුර සඳහන් කරන්නට ඕනේ ඉන්දියාවේ මේ පුහුණුකාර ධුර සඳහා අයදුම්පත් 2000ක් පමණ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී තිබෙනවා. විවිධාකාරයේ පුහුණු තනතුරු සඳහා උදාහරණයක් ලෙස පිටිකරන පුහුණුකරුවා, පන්දු යැවීමේ පුහුණුකරුවා වගේම පන්දු රැකීමේ පුහුණුකරු තනතුරු සඳහා මේ ආකාරයෙන් අයදුම්පත් 2000ක් පමණ ලැබී තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. මේ අතර සඳහන් කරන්නට ඕනේ උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා ඉන්දියාව. එහි ප්‍රධානත්වය දරන්නේ කපිල් දේව්. ඔහුගේ ප්‍රධානත්වයෙන් තමයි අවසාන වශයෙන් කවුද ප්‍රධාන පුහුණුකරුවා කියන කාරණාව තෝරා ගනු ලබන්නේ. අපට මේ වන විට වාර්තා වන්නේ මහේල ජයවර්ධනගේ නම ඒ අතර නොමැති බවයි.
අද දවසේ අපේ ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා පිළ එළඹෙන පාකිස්තානු සංචාරය පිළිබඳවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල නියෝජිතයන් කිහිප දෙනෙකු පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පාකිස්තානයට පසුගිය සතියේදී ගියා. ඒ සම්බන්ධ වාර්තාව ලබා දීලා ඒ සම්බන්ධයෙන් මොකද උනේ කියලා කියන කාරණා පිළිබඳව අපි මේ සතියේදී කතාබහ කරන බවට ගිය සතියේදී අපි ඔබට පොරොන්දු වුණා. රංගන, කොහොමද මේ ආරක්ෂක තත්ත්වයේ අවසන් වාර්තාව ඒ ක්‍රිකට් නියෝජිතයින් ලබා දීලා තියෙන්නේ?
නියෝජිතයින් හතර දෙනෙකු පාකිස්තානයේ ලාහෝර් නුවර වගේම කරාචි නුවර සංචාරයක නිරත වුණා. ඔවුන්ගේ වාර්තාව මේ වන විට ක්‍රිකට් ආයතනයට ලබා දී තිබෙනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා සඳහන් කර සිටියේ සමන් ඇතුළු නියෝජිත පිරිස මේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඉතාමත්ම ඉහලින් පැහැීමකට පත්වන බවයි. ඒ අනුව මේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දී තිබෙනවා. එය විධායක කමිටුවේ සාකච්ඡාවට බඳුන් වීමෙන් පසුව එළබෙන සතියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඇතැම් විට මේ තරඟාවලිය නියමිත පරිදි කරාචි නුවරදී වගේම ලාහෝර් නුවරදී පැවැත්වීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ. එසේ වුවහොත් 2009 වසරෙන් පසුව වසර 10කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පැමිණෙන ප්‍රථම අවස්ථාව නිසායි මේ වාර්තා වන්නේ. යම් ආකාරයකින් මේ තරඟාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නොහැකි වුවහොත් එය එක්තරා බෙමිඩ් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. මෙහිදී ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙනවා. මේ තරඟ දෙක පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියට සමගාමීව. ඒ අනුව මේ තරඟාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගනු ලබනවා. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ආරක්ෂාවක් ලබා දීමට සමන් බලාපොරොත්තු වන බවයි. මේ අතර මදුර අපට තවත් තොරතුරක් වාර්තා වනවා. 2022 පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල එංගලන්තයේදී පැවැත්වෙන්නේ. මේ සඳහා කාන්තා 2020 ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබෙනවා. තරඟ ඉසව්වක් ලෙස කණ්ඩායම් 8කට අවස්ථාව උදා වී තිබෙනවා. වර්ගීකරණයේ ප්‍රථම ස්ථාන 8 හිමි කරගෙන සිටින්නා වූ කණ්ඩායම් 8ට එනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් 2022 පොදුරාජ්‍ය මණ්ඩලයේ තරඟාවලිය එංගලන්තයේදී නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. 2020 තරඟ රටාවේදී තමයි මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ. සියලුම තරඟ එක්ස්ප්‍රෙස්එම් හිදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. මේ අතර 2028 ඔලිම්පික් තරඟාවලියටත් ක්‍රිකට් ක්‍රීඩාව නැතිනම් 2020 ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. යන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ජාත්‍යන්තරයේ ජනප්‍රිය වෙමින් තිබෙන බව තමයි අපට සඳහන් කිරීමට හැකියාව තිබෙන්නේ. මේ අතර මදුර තවත් ක්‍රිකට් පුවතක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වයෙන් අද උදෑසන බංග්ලාදේශයේ තරඟ සංචාරයකට පිටත්ව ගියා. එක් දින තරඟ තුනක් සහ සියු දින තරඟ දෙකක් මෙම තරඟාවලියට ඇතුළත් වෙනවා. එළබෙන ඉරිදා තමයි එක් දින තරඟාවලිය ආරම්භ වන්නේ. ඉන් අනතුරුව සියු දින ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු මාස 27 වනදා ආරම්භ වීමට නියමිතයි.
හොඳයි, ඒ පොතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සිනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ නැවතත් හමු වෙමු ගිවිගිනන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිතිත් සමග. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.